ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන් විදිලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
හැමනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළඹ තිබෙන්නේ මේ පෙබරවාරි මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නුදුටු සිනමාවේ විශේෂාංගය ආරම්භ කිරීමට තමයි අපි සූදානම් වන්නේ. සිනමා කෘතියක් හෝ සිනමා කරුවෙකු පිළිබඳව විමර්ශනය කිරීම හෝ විග්‍රහ කිරීම තමයි අපි මේ විශේෂාංගෙන් සාමාන්‍යයෙන් සිදු කරන්නේ. අද මේ සඳහා අපත් සමග අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වී සිටිනවා සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. ආයුබෝවන් විදර්ශන.
ආයුබෝවන්.
ඔබ අපි මෙවර විශේෂාංගෙන් කතා බහ කරන්න සූදානම් වන්නේ සිංහල සිනමා කෘතියක් පිළිබඳව. මේ වෙද්දි මේ සිනමා කෘතිය ශ්‍රී ලංකාව තුළ යම් ආందోళනාත්මක තත්වයකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම විශේෂම කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මේ චිත්‍රපට ක්ෂේත්‍රයේ නැගිටීම යලිත් ක්‍රමෙන් සිදුවෙමින් තිබෙන වෙලාවක මේ චිත්‍රපටය සඳහා දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. අපි කතා බහ කරන්න යන මේ චිත්‍රපටය තමයි සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ Underpan Thief, එහෙමත් නැත්නම් ජංගි හොරා කියන චිත්‍රපටය. ඒ වගේම මේ චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් වැඩිහිටියන්ට පමණයි කියන සහතිකය සහිතව තමයි තිරගතවන්නේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ යම් මානසික රෝගයකින් පෙළෙන සෑම් කියන චරිතය වටා. ඔහු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම සිදු කරනවා. ඉතින් සෑම්ගේ නෑනා නයනි සිතන්නේ සෑම් ලිංගික අපයෝජනයකට ලක් වෙලා තිබෙනවා කියන කාරණාව. මේ හේතුවෙන් ඇය සෑම්ගේ ක්‍රියාකලාපයට හුරු වීමෙන් අනතුරුව ඔහුව පුනරුත්ථාපනය කිරීම සඳහා මූලික වීමක් තමයි මේ චිත්‍රපටයේදී සිදුවන්නේ. මොදවි දර්ශන, මම සඳහන් කළා මේ චිත්‍රපටයම් ආందోళනයකට මේ වෙද්දි තුඩු දී තිබෙනවා කියන කාරණාව. ඉතින් මේ සඳහා හේතු වෙලා තියෙන්නේ මොන වගේ කරුණුද කියන දේ සම්බන්ධයෙන් එහෙමනම් මුලින්ම අපි අවධානයක් යොමු කරමු.
ඔවුනිපුන, මං හිතන්නේ ආందోళනයක් වෙනවා කියන අර්ථයෙන් අපි ගත්තොත් මේ චිත්‍රපටය හොඳට දුවනවා. පළවෙනි කාරණේ, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ කොවිඩ් අර්බුදයත් එක්ක සිනමා ශාලා වැසිලා ලංකාවේ ඉතිරි වෙලා තිබ්බ සිනමා ප්‍රේක්ෂකාගාරය පවා ඇකිලී ගිය මොහොතක මේ Underpants Thief චිත්‍රපටය නැත්නම් ජංගි හොරා චිත්‍රපටය සමත් වෙලා තියෙනවා ප්‍රේක්ෂකයන් නැවත කැඳවන්නේ. පළවෙනි එක තමයි මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් මේ චිත්‍රපටියේ තියෙන නම සහ අනිත් පැත්තේ මේ චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍යවල භාවිතා කරන යම් සංස්කරණය කළ වීඩියෝ දර්ශන මේ සියල්ලත් එක්කම ඕනනම් කියන්න පුළුවන් ඔව් ආందోళනයක් තියෙනවා. මොකද හැමතරම උනන්දුවක් තියෙනවා මේ විශේෂයෙන් තරුණ පරම්පරාව සහ බාල පරම්පරාව අතර පවා. මම හිතන්නේ විශේෂයෙන්ම කියන්නේ මේ චිත්‍රපටයේ තේමාව සහ ඒ තේමාව ඇඟවුම් කරණය වෙන මේ චිත්‍රපටයේ නම සහ වෙනත් පූර්ව ප්‍රචාරක ධර්මීන් එක්ක. ඉතින් මම හිතන්නේ ඔව් වැදගත් මාතෘකාවක් මේ චිත්‍රපටියට අරගෙන තියෙනවා. මම හිතන්නේ තේමාත්මකව ඉතාම වැදගත්. අපි දන්නවා, මම හැම විටම කියන එකක්, සිනමාව කියන්නේ විපරීත කලාවක්. සබෝ ශිෂ්‍යගේ පර්වර්ඩ් ගයිඩ් ටු සිනමා කියන අදහසත් එක්ක මම මේක අදාන වශයෙන් ගන්න. සිනමාවේ මොන ප්‍රඥාවක්, මොන දැනුමක්, මොන අවබෝධයක් දෙන්න හැදුවා සිනමාවේ ප්‍රාථමික දේ යම්කිසි විදියකට විපරීතයි. එතකොට ඒ අර්ථයෙන් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා අන්නේ විපරීත නිලය අල්ලන්න. එතකොට ඒකත් එක්ක තමයි අර උනන්දු ඇති වෙන්නේ. හැබැයි අපි සිනමාව හුදු විපරීත දෙයක් විතරක් අපි අදාළ කරගන්නේ නැහැ. මොකද සිනමාවේ තියෙන විපරීත ඒ නිමේෂයේ ඉඳලා වඩා හොඳ සිනමාවක් කියලා අපි කියන්නේ, මං කියන්නේ ඒක සම්භාව්‍ය ජනප්‍රිය කියන නැත්තම් ඒ ඉනිය බෙදීම නෙමෙයි. චිත්‍රපටියක් කවරක් වුණත් ඒ චිත්‍රපටිය අපිට විනෝදයක් දෙමින්, විපරීත විනෝදයක් දෙමින් ඒ චිත්‍රපටිය අපිව අරන් යන්න ඕනේ වඩා වෙනස් සමාජීය ආත්මීය මනෝභාවයක් වෙතට. නැත්තම් අපිට කියන්න පුළුවන් අන්තර් දැක්මක් වෙතට ප්‍රේක්ෂකයාව අවදි කරන්න ඕනේ. ඒ කියන්නේ දැනුමක් දෙනවා කියනවට වඩා ප්‍රේක්ෂකයා තුළ යම්කිසි විදිහේ ප්‍රකම්පනයක්, යම්කිසි විදිහේ තිගැස්මක් ඇති කරන්න ඕනේ. මෙන්න මේ දේ මං හිතන්නේ ඉතාම කනගාටුදායක විදිහට මේ චිත්‍රපටයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට සරලව කිව්වොත් ඉතාම හොඳ, තම වැදගත්, ලංකාවේ තරම් මාතෘකා නොවුණු තේමාවක් විෂය කරගෙන ඒ තේමාවෙන් ඉතාම බාල අවරගනේ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා කියන එක තමයි අගේ විග්‍රහය. සෝමරත්න දිසානායක මහත්මයා ළමා චිත්‍රපටිවලට ප්‍රසිද්ධ කෙනෙක්. වැඩිහිටි තේමාවකින් ළමා චිත්‍රපටයක් කරලා ඒක තමයි මට සම්පින්ඩනය කළා නැවත මතක් කරන්න වෙන්නේ.
විදර්ශන දැන් මේ සිනමා කෘතියේ අධ්‍යක්ෂකවරයාමින් පෙරත් මේ විවිධාකාරයේ සිනමා කෘති එළි දැක්වීම සිදු කළා. ඉතින් ඔහුගේ පෙර පැවති සිනමා කෘතිවලට සාපේක්ෂව මේ අණ්ඩපෑන්ති ෆෙසෙත් නැත්නම් ජංගිහුරා කියන සිනමා කෘතියේ යම් වෙනසක් ඇත වශයෙන්ම දක්නට තිබෙනවද?
මම හිතනවා ඔහු සිනමාව පිළිබඳව සිනමා කලාව හැසිරීම පිළිබඳව අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කළොත් ඔහුගේ ටෙලි නිර්මාණ පැත්තෙන් බැලුවොත් මම හිතන හුඟක් අය බලලා නැතුව ඇති අනු ගණන්වල මුලාව අවසන්ද කියලා ටෙලි නාට්‍ය. ඒකම ඔහු වේදිකා නාට්‍ය කළා තියෙනවා, මීපුර වැසියෝ වගේ නාට්‍ය. එතනින් පස්සේ මම හිතන සරෝජා පවා යම් දුරකට ඒකේ දෘෂ්ටිවාදී මතවාදී ආස්ථානයන් ගැන මට බරපතල විවේචන තියෙනවා. නමුත් මම හිතනවා ඉතින් මොකක්ද සිනමාව කියන දේ. සිනමාව කියන්නේ යම්කිසි දෙයක් ජනකාන්ත කලාමාධ්‍යයක් වෙන නිසා අන්න ඒ ජනප්‍රිය නිලය අල්ලමින් යම් කිසි මාත්‍රාවක් ඇතුව අපි එකඟ වුණා හෝ නොවුණා චිත්‍රපට කීපයක් ඔහු නිර්මාණය කළා. විශේෂයෙන්ම ළමයින් සහ අපි හරියටම කිව්වොත් ෆැමිලි එක වෙනුවෙන් විශේෂයෙන්ම 90න් පස්සේ ඇතිවෙච්ච මධ්‍යම පන්තික පරිභෝජනවාදී පවුල ඉලක්ක කරලා, ඒක ලංකාව වගේ රටක පවුල ඉලක්ක කරන්න නම් ළමයි ඉලක්ක කරන්න. මම හිතන්නේ යුරෝපය වගේ රටක තමයි පවුල පිළිබඳ තේමාවන් වලට පවුල ස්වාධීනව ඇවිල්ලා ඒ අදාළ කුටුම්බයන් ඇවිල්ලා චිත්‍රපට නරඹන්නේ. නමුත් ලංකාවේ පවුල සිනමා හල් වලට කැඳවනවා කියලා කියන්නේ ළමා තේමාවන් ගන්නවා. ඒතකොට සරෝජා අපි සිරි පැරකුම් වෙන්න පුළුවන්, පසිරි රජසිරි, කුංචි සුරංගනාවි. මම හිතනවා එහෙම ධාරාවක් සෝමරත්න නිර්මාණය කළ අපිට ලංකාවේ ඉතාම අඩුපාඩුකම් මැද්දේ වුණත් ළමා සිනමාවක් නැත කාලේ යම් දුරකට හෝ අපිට කතා කරන්න මම හිතන සෝමරත්න දිසානායක මූලික අධ්‍යක්ෂවරයෙක් වෙනවා. හැබැයි ළමා සිනමාව ළමා පරිකල්පනය යම් දුරකට ස්පර්ශ කළ සිනමා නිර්මාණ කළා නම් මම හිතනවා මේ ජංගිවරා චිත්‍රපටය ඇතුලේ ඔහු නිකන් වෙනත් පිම්මක් පයින්න ගිහිල්ලා ඒ ඇත්තටම ඒ පිම්ම මම හිතන්නේ ඔහු පයින්නේ විශේෂම සිනමාව කඩාවැටීමත් සහ ඔහුගේ සුනාමි චිත්‍රපටය විශේෂම කොවිඩ් ප්‍රවාහයට අහු වෙලා සුන්නද්දූලි වෙලා ගියා ආර්ථික වශයෙන් සහ ප්‍රේක්ෂක ආකර්ෂණය අතිනුත්. ඉතින් එය ඉක්මවීමේ කොටසකුත් මේ චිත්‍රපටයේ තියෙනවා. අනිත් පැත්තෙන් මම හිතනවා මේ චිත්‍රපටයේ මූලික සිනමා රාමුකරණය මම හිතනවා ඔහුගේ අනිත් චිත්‍රපටත් එක්ක බැලුවාම බොහෝ දුරට පහළ මට්ටමක තියෙන ඔහුගේ චිත්‍රපටය ආරම්භ වෙන අවස්ථාවේ ඉඳලා චිත්‍රපටිය අපි කියනවා ගෙත්තමනේ ටෙක්ස්ට් එක ඒක ගොතාගෙන එන ආකාරය තුළ මම හිතන්නේ ඒක අපි තුළ ප්‍රහර්ෂයක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ චිත්‍රපටියේ නැරේෂන් එකට අනන්‍ය වෙලා එයත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තුවක් හදෙන්නේ නැහැ. ඒ වෙනුවට අර අපි තුමු ජංගි හොරකම් කරන අර මෙව්වට ඇති කරන ඒ උනන්දුව මිසක් සිනමා නිර්මාණයකට අදාළව අරන් යන්න තියෙන දිශාවට මේ චිත්‍රපටිය අරන් යන්නේ. ඔහුගේ අනිත් චිත්‍රපටි වලට වඩා මගේ අදහස තේමාත්මකව මේකනේ වැඩි හිටියලා මොන කතා කිව්වත් මම හිතනවා සිනමාකරණය ඇතුළේ මේක සරලව කිව්වොත් බාල ගේම් එකක් කියලායි මගේ අදහස.
හොඳයි විදර්ශන, අපි දන්නවා ඉන්දියා සිනමාවේ සහ ජාත්‍යන්තර සිනමාවේ මෙවැනි සිනමා කෘති අපිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. ඉතින් මේ සිනමා කෘතිත් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මේ ජංගි හොරා කියන සිනමා කෘතිය මොන වගේ ස්ථානයක තැබිය හැකි කියලාද ඔබ සඳහන් කරන්නේ?
ඔව්, පළවෙනි එක නිපුණයි. මම අර කලින් කිව්වත් ඒවත් එක්කත් මේක යම් දුරකට සම්බන්ධයි. දැන් මේ චිත්‍රපටියේ ඉන්නවා අර වා කිව්වා වගේම සෑම් කියන චරිතය උබුදු චතුරංග රංගනයෙන් දායක වෙන්න. ඔහු තමයි මේ යන්ද ෆෑන්ස් මේ හොරකම් කරන එහෙම නැතුව යම් කිසි ආකාරයකට අපි කියනවා සෙක්ෂුවල් පොඩි කියනකොට නැත්නම් පෙටිෂ් තත්වයක් පෙටිෂම් කියලා අපි එකට කියන අර්චනකාමී යම් කිසි විදිහේ ස්ත්‍රීන් සහෝ පුරුෂයන්ගේ හෝ ලිංගික ඉන්ද්‍රියන් හා සම්බන්ධ වෙච්ච ආදේශකයන් වලට දක්වන ෘෂිකම. එතකොට ඒකත් එක්ක ඇතිවන තත්වය චිත්‍රපටියේ තියෙන්නේ. ඒකෙදි අපි දන්නවා ඉල්හානි ඒකනායකගේ චරිතේ නයනි, සෑම්ගේ චරිතේ නෑනා, බුදුග අයිය විදියට ඉන්නේ අහේෂ් කියන චරිතය, චින්තක කුලතුංග තමයිගෙන් අංගනේ දායක වෙන්නේ. එරුණාම ඉන්නවා බුද්ධිරන්දෙනිය චරිතයක් ඉන්නවා එදර සේවිකාව. ඔය හතර දෙනා වටේ තමයි යන්නේ. සෑම රෝගියෙක් විදියට තමයි මේ චිත්‍රපටිය පෙන්නන්නේ. ඉතින් චින්තකගේ චරිතය උත්සාහ කරනවා මේ මල්ලිගේ රෝගය සුවපත් කිරීමට ඔහුගේ චර උනන්දුවක් නැහැ. මොකද ඔහුගේ ඒක පිටිපස්සේ දීපල කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ සෑම් කියන මල්ලි අසනීප තත්ත්වයෙන්ම ඉඳීම විසින් ඔහුව විවාහ ජීවිතයකට එළඹීම සහ අනිත් දේවල් වැළකෙන නිසා ඒ කියන්නේ මහේෂ් කියන අයියාගේ උමනාව තියෙන්නේ මේක සුවපත් කරන්න නෙමෙයි. ඒකේ ඉඩම් දීපල ප්‍රශ්නෙකුත් චිත්‍රපටිය අඟවනවා. අනිත් පැත්තෙන් දිල්හානි උත්සාහ කරනවා මානුෂික ආකාරයෙන් යම්කිසි ආකාරයකට මේ සෑම්ම මේ තියෙන ඊනියා ව්‍යාධියෙන් පුනරුත්ථාපනයටපත් කරන්න. ඉතින් ඒ අතර අපිට පෙන්නනවා මේ යේගුරු අල්ලන්න දෙන්නම් අසාද බඳිනකන් ඒකම මේ විතර සේවිකාවත් මුදල් අය කරමින් සෑම්ගේ චරිතයට යේගුරු අල්ලන්න නැත්නම් නිර්වතින් ඉන්නේව බලන් සිටීම, තමන්ගේ ශරීරයේ තමන්ගේ පියුරු වල ප්‍රමාණ ගැන සහ මුදල් ගැන සෑම්ට අදාළව සාකච්ඡාවන් වෙනවා. ඊට කිසි ප්‍රශ්නයක් නැහැ. පියුරු පෙන්වීම හෝ පියුරු ඇල්ලීමෝ කිසිම ගැටලුවක් නැහැ සිනමාව තුළ. මේ සුචරිතවාදයක් සදාචාරවාදයක් කිසිසේත්ම අවශ්‍ය නැහැ. නමුත් මේ සුචරිතවාදයක් සදාචාරවාදයක් නැති තැන අන්තිමට හරිම බාල තැනකට මේ චිත්‍රපටිය ගෙනියනවා එකක්. දැන් යුරෝපීය සිනමා නිර්මාණවල බැලුවොත් මේ වගේ මාතෘකාවක දැන් සෑම්ගේ චරිතය බලන්න මේ චිත්‍රපටිය නිරූපණය කරලා තියෙන්නේ අනිකරම ලෙඩෙක් වගේ. නිකන් එක්ස්ට්‍රීම් මානසික ආබාධ සහිතයි ඇසිරෙන ඔවුන්ගේ ඇස්, ඔවුන්ගේ මූණු. එතකොට ඔන්න ඔය වගේ පෙන්වලා තියෙන මම හිතන්නේ මම දන්නා තරමේ අපේ ගම්බලත් අපේ නගරවලත් ඉන්නවා එවැනි චර්යාවන් වල ඉන්න අය. හැබැයි ඒ චර්යාවල් ඉන්න අය අපිට සාමාන්‍ය එදිනදා ජීවිතේදී හම් වෙනවා. මේ අපි ඔය සමන ග්‍රීසියක් කියනවා. මේ මම හිතන්නේ ඒක අලුත් දේවල් නෙමෙයි අපේ ජන සමාජයේ ඇතුළෙම තමයි මේ මිනිස්සු. අපිත් එක්ක හිටියේ අවුරුදු ගණනාවක් තිස්සේ. එතකොට ඔවුන්ව රෝගී ආත්මයන් විදියට පෙන්වීම. අනිත් පැත්තේ මේ ප්ලොට් එක අරන් යන්න තියෙන මානුෂීය බැඳීම. රයිට් ඒ පැත්තට අරන් යන්න තියෙදි අනිත් එක මේ ලිංගික නැමියාව මං හිතනවා එක්තරා ලිංගික ප්‍රවණතාවයක් විදිහට අඳුරගන්න බැරි ඇයි මානසික වෛද්‍යවරු මැදිහත් කරලා මානසික රෝගී කතිකාවකට මේ චිත්‍රපටිය දායක කරලා රයිට්. එතකොට ඇත්තටම මේ අවසාන වශයෙන් මේ චිත්‍රපටිය අපි අරන් යන්නේ අර විෂම ලිංගික තාම නිරෝගී මධ්‍යම පන්තික පවුල වෙතට. එතකොට ඒක නිරෝගීද? මං හිතනවා මේ පවතින ලිංගිකත්වයේ පවුල ගැන තියෙන අධිපති කතිකාවටම තමයි මේ චිත්‍රපටිය ගිහිල්ලා නැවත හේතු කරන්නේ. එතකොට සෑම්ලා වගේ කෙනෙක් රෝගීන් වෙන්නේ මේ ඉතාම විෂම ලිංගික පවුල තුළට ඇතුල් නොවන අය. ලිංගිකත්වයේ ඇතුලේ තියෙන මේ පවුල්වාදය ඇතුළට කොටු කරලා ඒ ස්වභාවිකයයි හඳුන්වන මේ ලිංගික කතිකාවෙන් එළියේ ඉන්න සෑම්ල වගේ චරිත මානසික රෝගීන් කියලා නම් කරලා අවසාන වශයෙන් නැවත ඊනියා පුනරුත්ථාපන කතිකාවක් ඇතුළට අරන් ඇවිල්ලා මේ චිත්‍රපටියක අපිට අරන් යන තියෙන ලිංගිකත්වය ගැන, ආදරය ගැන, මිනිස් සම්බන්ධතා ගැන, එකම විකල්ප ජීවිතයක් ගැන, එකම විකල්ප ලිංගිකත්වයන් ගැන අපිව අරන් යන්න තියෙන ඒ දිසාවට මේ චිත්‍රපටිය අපිව අරන් යන්නේ නැතුව අනිත් පැත්තෙන් අපිව අරන් යනවා අපි එදිනදා දකින හරිම ගෝත්‍රික විෂම ලිංගික සම්ප්‍රදායික පවුල සුජාත කරලා තමයි චිත්‍රපටි ඉවර වෙන්නේ. මම හිතන්නේ යුරෝපීය හෝ නැත්නම් ආසියාතික නැත්නම් වෙනත් සිනමා චින්තනය දියුණු රටවල මම හිතනවා මේ තේමාව විශාල වැඩක් ගන්න පුළුවන් තේමාවක්, අපිට විකල්ප දැක්මක් අපි තුල ඇති කරන්න පුළුවන් තේමාවක්. මම හිතනවා සෝමරත්න විසින් ඒ තේමාව විනාශ කරලා තියෙනවා කියන එක තමයි මම නැවත මතක් කරන්න කැමති වෙන්නේ.
ඔබ සඳහන් කළ පරිදි යම් මානසික ගැටලුවකට ලක් වූ අයකු වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ. ඉතින් මේ සිනමා නිර්මාණයක් වශයෙන් මේ කියන පුද්ගල ගැටලු සඳහා කොයි ආකාරයක දායකත්වයක් මෙමගින් ලබා දී තිබෙනවද කියන කාරණාව පිළිබඳව එහෙමනම් අපි අවසාන වශයෙන් කතා බහ කරමු විදර්ශන.
ඔව් නිපුණ, උදාහරණයක් විදිහට මේකේ අපි දකිනවා මුළුමනින්ම තියෙන්නේ අපි කියනවා ගේස් පොයින්ට් එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේකේ ප්‍රධාන චරිතයේ සෑම් නිසා ඒ සෑම්ගේ දැක්ම තමයි මේ චිත්‍රපටයේ කේන්ද්‍රය වෙන්න ඕනේ. ඒ ඔහු තමයි රහසින් චතුරු කියලවල් වලින් අඳුරු තැන් වලින් අන්ඩර්පෑන්ස් හොරකම් කිරීමටත් අදාළව ඔහුගේ දැක්ම තමයි මේ චිත්‍රපටයේ කේන්ද්‍රය වෙන්න ඕනේ. එතකොට මේ සිනමා කෘතිය පුරාම මෙන්න මේ ගේස් එක, හරි අපි එකට කියන්නේ අදෘශ්‍යමාන දැක්ම, මෙන්න මේක ඉතාම තීව්‍ර සිනමා රාමුකරණයකට ලක් කරන්න ඕනේ සිනමා ආඛ්‍යානයෙන් කියන එක්තරා සිනමා වින්‍යාසයක් විදියට. මම හිතන්නේ ඒක තමයි අපිට මේ සිනමාවේ රිදම් එක, මේ අපිට ඇත්තටම අහුවෙන්න ඕන තැන. නමුත් මේ චිත්‍රපටිය එහෙම උත්සාහ කළ නැහැ. මේක සිනමා ඇස වඩා ලිංගිකම ඇසක් බවට පත් කරමින් අප තුළට කිඳා බසින්න අපේ දැක්ම වෙතට කඩා වදින්න තියෙන ඒ සිනමා තාක්ෂණික චින්තනය මේ චිත්‍රපටිය කිසිසේත්ම භාවිතා කළා නැහැ. ඒ වෙනුවට අර මධ්‍යම පන්තික ප්‍රේක්ෂකාගාර, මධ්‍ය පන්ති කියලා කියන්නේ මෑත විශේෂම ටෙලිනාට්‍ය සහ විසිත කාමරයට අදාළව දේවල් නරඹමින් ඉන්න පිරිසට පොඩ්ඩක් රූපවාහිනිය තුළ ඒ තරම්ම බලන්න ලැබෙන්නේ නැති ලංකාවගේ රටවල් වල තේමාවක් විතරක් පෙන්නලා නැවත අර දින රූපහානී ඉදිරිපිට ඉන්න විසිත කාමරේම නැවත චිත්‍රපටි හෝල් එකේ හදපු අවස්ථාවක් කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මම හිතන්නේ සිනමා රාමුකරණය අතින් එකම සිනමාවේ ඇති කරන්න පුළුවන් ඒ කියන්නේ වෙනස් වෙනස් ප්‍රතිමාන අතින් මම හිතනවා කිසිදු උත්සාහයක් දරපු නැති ඊටම අතු පිට සරලමතික සිනමාකරණයක් සිහි කැඳවන චිත්‍රපටියක් විදියට තමයි අවසාන වශයෙන් මම ජංගි හොරා චිත්‍රපටිය දකින්නේ.
හොඳ, අපි මෙවර නුදුටු සිනමාව විශේෂංගෙන් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට යම් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඒවා අතරම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙන සිංහල සිනමා කෘතියක් වන අන්ඩර්පෑන් තීෆ් එසෙත් නැත්නම් ජංගි හොරා කියන සිනමා කෘතිය සම්බන්ධයෙන් මේ විචාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සුපුරුදු පරිදි සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. එමනම් අපි මේ මාසයට මේ විශේෂාංගයෙන් සමුගන්නවා. අපි ලබන මාසයේත් තවත් සුවිශේෂී සිනමා කරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකට සමග නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන්න. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලැබෙන මාසේ අවසානයේ බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.